திருவ சன்னாய் சாமி தினாட்டம் மதத்தப்பு சுகுர்த்து பரதி அங்கஹாரத தினத்தின் உச்சதாகம் தர்ம சாட்சாவ ஆரம்ப கிரி மட்டாய் சூதாரம் பண்ணி அதத் அப்பகிரி அனுகம்பாவின் சுவாமி நுவான்சேலா சம்பந்தா இன்னுவா சுவாமி நுவான்சேலா பாத நமஸ்காரம் பிள்ளைகண்ணுவா ஏவகேம மேனி நுவான்சேலா பாத நமஸ்காரம் பிள்ளைகண்ணுவா ஏவகேம மே வடசரஹன சம்பந்தீகரணேக்கல்ல ஏக மேயவன இப்பிரிவத சம்பூர்ண அப்பகப்பவிம் கர்ண அப்பகே கல்யாண மித்ர மகாச்சாரிய ரவி கொக்கல்கே மகாத்தாவத்தித்தா கௌரவம் பிள்ளைகண்ணாகமா இதுமாட்ட ஆராதனா கண்ணுவா மே சாகச்சாவோ ஆரம்பிக்கிற பார்த்தகிறேன் சார் தெருவன் சொன்ன
பெருவான் சரணாய் அதத்தபி சாக்கச்சாவ ஆரம்பக்கிறன் சயமாங்கருவாதாம் பெவச்சன குஜதாகமு சாக்கச்சா மாலாவ மே வெடசதகன ஆரம்ப உனே அப்பே சுனந்த மகாத்மையாகின் எத்துமகே ஆராதனாவக் கணுவ ඒ දහම් ගැටලු තියෙන ඇට ඒවා විසඳ ගන්න සරල වේ පවත්වන ඒ විදිහේ සාකච්ඡා මාලාවක්. ඉතින් දැන් ඒක බොහොම ගැඹුරු කරුණු සාකච්ඡා වෙන තැනක් වලට පත් වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ නෑ කාටවත් ඒ තමන්ගේ තියෙන මූලික ප්‍රශ්න අහන්න එපා කියන එක නෙමෙයි ඒවා යොමු කරන්න. අදත් අපි හැමදෙනා වෙනුවෙන්ම අපේ මේ සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් අපේ තනමල්ලිල ඥානවිමල ස්වාමීන් වහන්සේ දෙපා නමස්කාර පූර්වක පිළිගන්නවා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ අපේ අනිත් ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධ වෙලා ඉන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කාට හරි ගැටලුවක් තියෙනවා නම් රේස් හෑන්ඩ් කරන්නත් පුළුවන්, ඉදිරිපත් කරන්නත් පුළුවන්. ගැටලු තියෙනවද කාටවත්?
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් පාද නමස්කාර අවසර ප්‍රාර්ථනා කරනවා. අනිකුත් කල්‍යාණ මිත්‍රයන්ට අවසරයි. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යන්වා සිද්ධ කරනවා. ත්‍රිපිටක ධර්මය ගැන, ත්‍රිපිටකයේ ව්‍යුහය ගැන යම් පැහැදිලි කර ගැනීමක් අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සිදු කරා. ඒ ගැන අපේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගැන ගැඹුරට නෙමෙයි, අහලා තියෙනවා මේ චේතෝ විමුක්තිය කියන වචනය. ඒතොර කියන සමහර කියන අකෝප්‍ය වූ චේතෝ විමුක්තිය කියලා. එතකොට සමහරට ප්‍රඥා විමුක්තිය කියලා කියනවා, උභතෝ භාග විමුක්තිය කියලා කියනවා. නමුත් ඒක පැහැදිලි අදහසක් නැහැ. ඒ අපගේ මේ සාමාන්‍යයෙන් අපි අදහස් කරන්නේ, අපි දන්නේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැ දැකීමේදී මේ කියන්නේ අපි අරහත් භාවය කියන එකයි. ඒ ගැන යම් කිසි පැහැදිලි කිරීමක් ගොඩාක්ම ගැඹුරට නෙමෙයි මම හිතනවා. අපිට සිදු කරලා දුන්නොත් බොහොම බොහොම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අද දවසේදී අපේ මහාචාර්ය රවි පොග්ගලගේ මෙතුමා මූලික සම්ප්‍රදායකයෙක් හැටියට මේ කුජදාමුවේ ආරම්භකයා හැටියට විශාල මෙහෙවරක් කරන මහත්මා කෙනෙක්. එතුමා මේ වචන වලටවත් කැමති වෙන්නේ නැතිව එතුමා පෞද්ගලිකව සහ පොදු අපි හැම දිනම ගන්න කාරණා. නමුත් බොහෝ දෙනෙක්ට කියන්නේ ධර්මීය සමීප කරවන්නට නොමසුරු බොහොම පරිත්‍යාගශීලී මුදුගුණෙන් හා බොහොම අනතිමානීයෙන් යුක්තව පිරිසට තෝතැන්නක් සහ එක්කාස වෙන්න දහම කතා බහ කරන්නට අවශ්‍ය වන පාරිසරික සාධක සම්පාදනය කරන්නේ හැටියට අපි අපේ ගෞරවය සහ ස්තුතිය අපේ කොග්ගලගේ මෙතුමාට මූලික වශයෙන් ප්‍රසාදනීය අදහසින් යුතුව පළ කරන්නට ඕන. ඉතින් ආපු ප්‍රශ්නේ තමයි චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන චේතෝ කියන්නේ සිතෙන්, විමුක්ති කියන්නේ නිදීම කියන කාරණය. ඒකේ ඒ භාවිත වන තැන අනුව මහත්මයා චේතෝ විමුක්තිය කියන වචනේ අර්ථය වෙනස් වෙනවා. දැන් නිදර්ශනයක් ගත්තොතින් මෙන්න මේ විදිහට අපේ ප්‍රශ්නය අහපු මහත්මයව අර චේතෝ විමුක්තිය කියන එක තැනක් අකෝප්පේ චේතෝ විමුක්තිය කියන අකුප්පාමේ චේතෝ විමුක්තිය අයමන්තිමා ජාති නච්චිදානි සුනබ්බවෝති කියලා මේ ධම්මචක්‍ර පවත්තන සූත්‍රයේ පැහැදිලි කරනවා. එතනදී අකුප්පා කියන්නේ කෝපේ නොවන, ඒ කියන්නේ කැළඹිලි වෙන්නේ නැති, කැළැත්ෙන්නේ නැති, කැළැත්ෙන්නේ නැති චේතෝ විමුක්තිය කියන එකයි එතනදී අදහස් වෙන්නේ. එතනදී කැළඹේ අකෝපේ නැත්නම් අකුප්පාමේ චේතෝ විමුක්තිය අයමන්තිමා ජාති නච්චිදානි පුනබ්බවෝ කියන කියන්නේ එතෙන්දී තනිකරම අදහස් කරන්නේ නිවීම සම්බන්ධයෙන්. එතෙන්දී අදහස් කරන්නේ නිවීම. ඊළඟට මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය, ඊට පස්සේ මුදිතා චේතෝ විමුක්තිය, උපේක්ෂා චේතෝ විමුක්තිය කියලා කෙනෙකුට මේ අර ලෝකේ ජීවත් වෙන කෙනෙකුට උවද මේ චේතෝ විමුක්තිය ප්‍රගුණ කරන්න පුළුවන්. එතකොට එයාගේ සම්පූර්ණ භාවිතය තුළ තියෙන මෛත්‍රිය විතරයි. එතකොට මෛත්‍රිය කාරණේ මෛත්‍රිය විතරයි එතෙන්දි මේ අපි ඒ චේතෝ විමුක්තිය වලට එන අය ඉන්නවනේ. ඒ අයට මෛත්‍රිය විතරයි, අනිත් කාරණා වලින් හිත විමුක්තයි. කරුණාව විතරයි. මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා අනුව මම කියන්නේ ලෞකික වශයෙන් කෙනෙකුට ඒ මට්ටමේ ඉන්න පුළුවන්. මෙත්තා චේතෝ විමුක්තිය, මෙත්තා කරුණා චේතෝ විමුක්තිය, මුදිතා චේතෝ විමුක්තිය, උපේක්ෂා චේතෝ විමුක්තිය කියලා ඒ මට්ටමෙන් චේතෝ විමුක්තියින් කරා යන්න පුළුවන්. එතකොට එතන චේතෝ කියන්නේ සිතින් විමුක්ති කියලා කියන්නේ විමුක්තයි කියන අදහස. ඊළඟට මේ ආපහු ගන්න පුළුවන් පඤ්ඤා චේතෝ විමුක්ත, පඤ්ඤා විමුක්ත කියලා. එතකොට චේතෝ විමුක්ත කියන්නේ සිතින් විමුක්තයි කියන කාරණය. ඊපස්සේ මේ පඤ්ඤා විමුක්ත කියන්නේ රහතන් වහන්සේලාට කියන නම. රහතන් වහන්සේලා ඉන්නවනේ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා හා උපතෝභාගී විමුක්ත රහතන් වහන්සේලා. ඒතර පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා කියලා කියන්නේ ඒ උත්තමයන් වහන්සේලා ප්‍රඥාවෙන් තමයි විමුක්ත. අර මේ අර විවිධ හැකියාවන් ප්‍රකාශනය කරන්න යන්නේ නැහැ. දැන් සුසීම කියන සූත්‍රයේදී මේ සුසීම මේ කියන පිරිවැජිය ඉස්සරහා එයා ධර්මයේ හොරතන් කරගෙන යන ආපු කෙනෙක් ශාසනය පැවිදි වෙන ඒ බුද්ධ ජනනාථගේ ධර්මය අහලා මේ ඒ වචන ටික ඉගෙනගෙන ගිහිල්ලා තමන්ගේ දැන් බුද්ධ ජනනාථේ පහළ වුණාට පස්සේ අර එයාලගේ ආගමික සංස්ථාවට ලැබිච්ච ලාභ සත්කාර ටික නැති වුණා. ඉතින් ඒකට මෙයා තීරණය කරා හරි යන්න ඕන ගිහිල්ලා ධර්මී ඉගෙනගෙන ඒවම මිනිස්සුන්ට කියලා මිනිස්සුන්ව හදව ගන්න ඕන කියන ධර්මීය සරතම් කිරීමේ අදහසින් ආපු කෙනෙක් තමයි සුසීම සූත්‍රයේ සුසීම කියන තැනැත්තා. එතෙන්දී ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා වැඩම කරලා කියනවා මේ ස්වාමීනි මම පඤ්ඤා විමුක්තයි රහතන් කියලා කියන රහත් භාවයේ ප්‍රකාශ කරනවා. ඒක ප්‍රඥා ඒ හිඳිය තියනවද එහෙම නැහැ කියලා කියන උඩින් යන පුළුවන් දේවල් බෑ කියලා කියනවා. මේ කියන්නේ සඳ මඩල පිරිමදින්න පුළුවන් දෙ කියලා කියනවා බෑ කියලා කියනවා. අර ඒ වගේ. හැබැයි ප්‍රඥාවෙන් විමුක්තයි. උබතෝ බාධ විමුක්තයි කියලා කියන්නේ ප්‍රඥාවෙනුත් විමුක්තයි. උබතෝ කියලා කියන්නේ දෙකයිනේ. චේතෝ විමුක්ති. ඒ කියන්නේ අර සුවිශේෂී හැකියාවන් දෙනොත් යුක්තයි කියන එකයි එතනදී අදහස් කරන්නේ. ඒෙන් අදහස් කරන්නේ ඔබ මේ ප්‍රඥාවෙන් උත්තර හතන් වහන්සේ අරව දන්නේ නැහැ කියලා වගේ කතාවක් නෙමෙයි. දැන් එක මෙන්න මේ වගේ නිදර්ශනයක් කියන්නම්. ඔබතුමා කොහේ හරි යනකොට ඔබතුමා ඉන්න තැන ඉඳලා කොහේ හරි යනවා. ඒ යනකොට වාහනේ ඔබ යනකොට ඒ ස්ථාන පහු කරගෙන යනවා. හැබැයි ඒ ස්ථානවල නැවතිලා ඒක බුක්කේනින් යන ගතියක් නැහැ. හැබැයි ඒක පහු කරගෙන එනවා. ඒ පහු කරගෙන එන සහතන් වහන්සේ වගේ කියන අදහසක් ගමු උපමාවක්. කියන උපමාවෙන් ධර්මය හොයන්නපා පොඩි උපකාරයක් විතරක්මයි. පහු කරගෙන ආවට ඒ ස්ථානවල නතර වෙලා භුක්ති විඳින්න එන්නේ නැහැ. හැබැයි පහු කරගෙන එන්නේ. අනපඤ්ඤාවෙන් උත්තර හතන් වහන්සේ. ඊට පස්සේ උබතෝ බාද විමුක්ත මහරහතන් වහන්සේ අර මාර්ගයේ ගමන් කරනවා. එතෙන්දී අර ස්ථාන පිළිබඳවත් යම් අදහසක් එක්ක කතා කරන්න පුළුවන්. අන්නේ වගේ ඒක රළු උමාවක් ඇටියට ගමු. එතකොට චේතෝ විමුක්ති කියන එක ලෝකීය මට්ටමනොත් එකම කාරණයක් තුළ ඉන්නකොට එතනදිත් අනිත් කාරණාවලුනි මේ චිත විමුක්තයි. ඒ ලෝකීය දේවල් මහත්මය කෝපය වෙන්න පුළුවන්. ඒ කියන්නේ කැළඹෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අකුප්පාමේ චේතෝ විමුක්තියයි මන්තිමා ජාති නත්ති ගානි පුනබ්බෝ. එතකොට මේකේ මම මගේ අකුප්පාමේ චේතෝ විමුක්තිය. අකෝපිය වන චේතෝ විමුක්තිය හිතින් විදීමක් තියෙනවා කියලා කියනවා. හැබැයි එකෙන් අදහසක් ගන්න එපා මේ රහතන් වහන්සේට නැත්නම් බුදුරජාණන් වහන්සේට කෝපය නොවන චේතෝ විමුක්තියක් තියෙනවා කියලා අදහසක් ගන්න එපා. මොකද රහතන් වහන්සේ පස්සේ බුදුන් වහන්සේ බුදුජානන් වහන්සේ නිවීම මෙන්න මෙයයි කියලා විග්‍රහ කරන්න බැරි විග්‍රහ කළොත් ඒක නිවීම නෙවෙයි. නමුත් ලෝක ජීවත් වෙන කෙනෙකුට ලෝකයේ දේවල් වලින් කියලා දෙන්න වෙන්නේ. අන්න ඒ නිසායි අකුප්පා මේ චේතෝ විමුක්ති නැත්තම් කෝප්‍ය නොවන අකුප්පා චේතෝ විමුක්තියක් තියෙනවා කියලා වැරදි අර්ථ නිරූපණයට යන්න පුළුවන් කමක් එන්න පුළුවන්. මොකද ලෝක ජීවත් වෙන අයට ලෝකයේ වචන වලින් විතරයිනේ කියලා දෙන්න පුළුවන්. නැත්නම් නිවීම කියන තැනදී ව්‍යවහාරයක් දෙන්නවා. ව්‍යවහාරයේ ඉක්මවා කියලා මෙන්න මේකයි කියලා කතා කරලා කියන්න බෑ ඇත්තටම. හොඳයි මම වචන දෙකක් කිව්වා. චේතෝ විමුක්තිය ලෝකීය වශයෙන් භුක්ති විඳීමක් එක්ක චේතෝ විමුක්තියක් තියෙනවා. හැබැයි එක ආරම්භණයක් ඔස්සේ. ඊටසේ නිවීමදී අකුප්පා මේ චේතෝ විමුක්ති කියලා කෝපය නොවන මේ නොකැළඹෙන විමුක්තියක් පිළිබඳව කතා කරන ඒ නිවීමදී. අය රහතන් වහන්සේලා ගැන කතා කරද්දී චේතෝ විමුක්ති කියලා කියන්නේ සමහරවිට මේ උබතෝ බාග පඤ්ඤා විමුක්තයි කියලා කියන්නේ ප්‍රඥා විමුක්ත වුණා කියන එක. එකෙන් කියන්නේ චේතෝ විමුක්ති නෑ කියන එක නෙවෙයි. ඒක පහු කරගෙන ආව භුක්ති විඳීමකින් තොරව. උබතෝ බාග විමුක්ත කියන කියන්නේ අර ප්‍රඥා විමුක්තත්වය හා අර සක්කිතායන් හැකියාවෙන් යුක්තත්වයක් එක්ක කතා කරලා කියනවා. ලෝකයට කතා කරලා කියනවා නෙමෙයිම මේ උබතෝ බාග විමුක්තය කියන ඕක පිළිබඳව මේ මොකද වේදාල මහ වේදාන සූත්‍රයේ ඒ වගේ පඤ්ඤා විමුක්ත සූත්‍රයේ උබතෝ බාග විමුක්ත කියලා සූත්‍ර තියෙනවා. ඒ සූත්‍රවල ඒ පිළිබඳව විස්තර කරනවා. ඊට පස්සේ බ්‍රහ්ම විහාර ගැන කතා කරද්දී හේතු විමුක්ති කියලා කතා කරනවා. ආපහු මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී අර භාග්‍යතුන් වහන්සේ උදානේ පහල කරනකොට එතනදී අර අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නසුදානි කුණබ්බවති අරේ විදියට ප්‍රකාශ කරනවා. නිවීම සම්බන්ධයෙන් පැහැදිලි කරනවා.
උදැන් බම්පින් බොහෝ දුරට පැහැදිලි වුණා. වාන්දිට අනේක වාරයක් පුණ්‍යයන් වන්ද සිද්ධ කරනවා. තිරුවන් සරණයි.
හොඳයි තිරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස. මේ මේ චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි ගැන කතා කරනකොට තව විමුක්තියක් මේත් එක්කම කතා කරනවා, සාමයික විමුක්තිය කියලා. සාමයික විමුක්තිය කියලා ස්වාමීන් වහන්සේ සාමයික විමුක්තිය කියන්නේ මේ ඒකයි. ඒක සමනසහ මේ වෙනස් තව අර සම්මත නියාමයට බැස ගන්නවා කියන එකත්. සම්මත නියාමයේ කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටනා සයනස තිරුවන් සරණයි.
නැයි සාමයික කියන වචනේ තේරුම තමයි කාලයකට අයත් කියන අදහස. ඒ කියන්නේ සාමයික කියන වචනේ ගෝධික සූත්‍රය, ඊට පස්සේ චන්න සූත්‍රය, ආපහු කගවිසාන සූත්‍රය වගේ සූත්‍රවල මේ ඔය සාමයික විමුක්තිය පිළිබඳව කතා කරනවා. සාමයික කියලා කියන වචනේ අදහස තමයි සමය කියන්නේ කාලය කියන අදහස එතනදි. දැන් අපි කාලයට සූර්යා කියන වගේ සමය කියලා කියනවා. ඒ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ, ඒ කාලයේදී භාග්‍යවතුන් වහන්සේ කියන්නේ සමය එක සාමයික. එක කියන්නේ අයිති කියන එක. එතකොට කාලයකට අයිති, කාලයකට අයත් කියන අදහස මේ තමයි ඔය සාමයික කියන වචනේ තේරුම. එතකොට දැන් ඒකෙදි මේ මොකද කග්ග විස්සාන සූත්‍රයේදී පැහැදිලි කරනවා, අට්ඨානතං සංගණිකා රත්තස්ස යම් පස්සේ සාම විකං විමුක්තින් ආදිත්‍ය බන්දුස්ස වචෝන සම්ම ඒකෝචරේ කන්ද විසාන කපෝ කියලා පැහැදිලි කරනවා. දැන් ඒකද කියන්නේ කල. දැන් අපි කීතාගිරි වගේ සූත්‍රවල පැහැදිලි කරලා දෙනවා මේ කවුද මේ යට ඉඳලා කතා කරොත් සද්ධානුසාරී උත්තමයා. ඒ උත්තමයා මොකද්ද කරන්න ඕන, අප්‍රමාදීව කරන්න ඕන කාරණා තුනක් තියෙනවා. ඒ මොනවද? විවේක තෙනසුන් නැසුරු කිරීම, එක කල්යාණ මිත්‍ර සේවනය, විවේක තෙනසුන් නැසුරු කිරීම, ඉන්ද්‍රිය සමන්නානේ මානු කියලා කියනවා. මේ ඉන්ද්‍රිය සමතාවය පිළිබඳව අප්‍රමාදීව කරන්න ඕන කියලා තුනක්. කවටද? සද්ධානුසාරී උත්තමයක් අප්‍රමාදීව කරන්න ඕන තුනක්. මොකද්ද ඒ තුන? තමයි කල්යාණ මිත්‍ර සේවනයයි, විවේක සේනසුන් භජනය කිරීමයි, ඉන්ද්‍රිය සමතාවය පවත්වා ගැනීමයි කියන තුන. ධම්මානුසාරී උත්තමයක් මේ තුන කරන්න ඕන. සෝතාපන්න උත්තමයා, සක්කදාගාමී උත්තමයා, අනාගාමී උත්තමයා, අරහත් මාර්ගය කියන තැනත් එක්ක කතා කරනවා. එතකොට මේ ඒ උත්තමයෝ කලින් කලට මේවා අප්‍රමාදීව මේව ඇසුරු කරන්න ඕන කියලා. මොකද හැම අවස්ථාවකදීම අර සාමයික විමුක්තිය කියන දේ ලැබෙන්නේ නැහැ. අසමයික විමුක්තිය කියලා කියන්නේ නිවීමට නම. අයන්නේ කියනෝ නැහැ, සමයික කියනෝ කාලය, එක කියන්නේ අයත්. කාලයට අයක් නැති විමුක්තිය සමානයි නිවීම. ඒතර අසමයික විමුක්තිය කියලා කියන්නේ නිවීමට. එහෙනම් සාමයික විමුක්තිය කියලා කියන්නේ හැමදෑමත් ලැබෙන කාරණයක් නෙමෙයි. නිදර්ශනයන්ට අනුවින් සේක කෙනෙක් වුණා. මම කියන්නේ සේක කෙනා. මාර්ගය භාවිතයනේ සේක කෙනත් ලෝකයේනේ. පුතඥයත් ලෝකයේ, සේක කෙනත් ලෝකයේ. අන සේක කෙනත් හැම අවස්ථාවකදීම මාර්ගයට යමු වෙන්නේ නැහැ. පැහැදිලිනේ? පුතඥයත් ලෝකයේ, සේක කෙනත් ලෝකයේ. සේක කෙනා උත්තමයි. හැබැයි සේක උත්තමයා කියලා කියන්නේ ලෝකේ වුණාට අන්න මේක රැඳෙන්න අදහසක් නැහැ. ඒ උත්තමයා වුණත් අමෝස ධම්මං නිබානන්නේ එකම සත්‍ය ධර්මය නිවීමනේ. නිවීමට සාපේක්ෂව අනිත් ඔක්කොම අමෝස ධර්මා, බොරු, අසත්‍යයි. අමෝ මේ නිවීම තමයි එකම කාරණේ. අමෝස ධම්ම නිවීමට සාපේක්ෂව අනිත්‍යය ඔක්කොම බොරු. එහෙනම් සේකයන් වහන්සේ වුණත් හික්මීමට යොමුව ලෝකේ ජීවත් වෙනවනේ. ලෝකේ ජීවත්වෙදී හැම අවස්ථාවකදීම හැම කාලයකදීම නිවීම කරා යොමු වෙන්නේ නැහැ. අන්න සමහර විදිහට ඒකලා වෙනවා. ඒ කියන්නේ සමහර සූත්‍ර කියන්නේ ඒකෝ වූපකට්ඨෝ තනි වෙන්න ඕන, හුදකලා වෙන්න ඕන, පිරිස අතරින් නින්නෙන්න ඕන, කෙලෙස්තාවන වැර ඇතිව අර එහෙම කියනවනේ නේද? අර එහෙම ගිහිලා කාලයකදී විතරක් හැමදේම ලබන්න, ඒ කාලයකදී විතරක් ලබන විමුක්තියට කියනවා සාමූහික චේතෝ විමුක්තිය කියලා. මම හිතන්නේ ඔබතුමාට ඒ අදහස සම්මේධනය වෙන්න ඇති කියලා. අසමයික චේතෝ විමුක්තිය කියන්නේ නිවීමට ඒගෙන කතා කරන්න බැහැ. සාමයික විමුක්තිය කියලා කියන්නේ ඒක උත්තමයක වූවද අප්‍රමාදීව අප්‍රමාදෙන කරණීයන් සදාම අප්‍රමාදීව කළ යුතු කාරණා තියෙනවනේ. ඒ තමයි කල්‍යාණ මිත්‍ර සේවනයේ විවේචන සම්පජනය කිරීම, ඉන්ද්‍රිය සමතාවය කියන කාරණා. ඉතින් ලෝකයේ තුලත් ඒ උත්තමයා සේක උත්තමයා වැඩ සිටියට ප්‍රමාදයි. අර අන්න අර මේ අර තනිව හුදකලා වෙලා ඒකට යොමු වෙලා අන්න ඒ කාලයේදී තමයි විමුක්තිය ලබන්නේ. අන්න නිසා සමයික සාමයික විමුක්තිය කියලා කියනක ගෝධික සූත්‍රයේ තියෙනවා, අදස්සාන සූත්‍රයේ තියෙනවා. ඊට පස්සේ මම කියන මහා ශුන්‍යක වගේ සූත්‍රවල මහා ශුන්‍යක සූත්‍රයේ තියෙනවා. ඒ වගේ සූත්‍ර කිහිපයකම ඒ පිළිබඳව සඳහන් කරනවා. අපහසු කරනු මේ කියන්නේ අපහසු මුතනේ අදහස ආවේ නැත්නම් අපහසුවට කමක් නැහැ. ඒ සම්බන්ධව ගැටලු තියෙනවා සම්මත නියමයේ කියන තැනට යන කලින්.
නැහැ සවන සම්මත නියමයේ ගැන අහන්න තමා මම ඊළඟට සූදානම් වුණේ ස්වාමීන් වහන්සේ.
කීප කාරණේ පැහැදිලිද?
පැහැදිලි ස්වාමීන් වහන්සේ ගොඩක් පින් ස්වාමීන් වහන්සේ.
හොඳයි. එහෙනම් පැහැදිලි වුණොත් ඕනෙන් කෙනෙක්ව පහවෙන්නම. මොකද මේ අපි කවුරුත් මගේ මට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රමාණයට මම මතක් කරන්නේ යම් ආකාරයකට මේ කියන්නේ පැහැදිලිනොත් ආයයි කියන්න අවශ්‍ය වුණොත් ඉතනක් එකකට උපකාර වේ නිසා. ඊපස්සේ සම්මත නියාමයට බැස්ස ගන්නවා කියලා කියන්නේ දැන් වචන දෙකක් මම ගන්නම්කෝ. මේ හොඳ එකයි නරක එකයි මේ අපි තුමු මේ වෙන මේ වගේ දෙයක් ගන්න කමල් නිමල් කියලා දෙන්නෙක් ඉන්නවා. කමල් නිමල් කියලා දෙන්නෙක් හිටියොත් මේ ඉන්නේ කමල් කියපු ගමන් ඉතුරු කියන්නේ කවුද? අයි කමලුයි නිමල් මේ දෙන්නම අඳුරන්නේ නැහැ. කමල් නිමල් දෙන්නම අඳුරන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් මේ ඉන්නේ කමල් කිව්වොත් අයි නිමල් කියන්නේ කවුද කියලා වෙන් කරලා කියන්න ඕනේ. නිමල් අඳුර ගන්න පුළුවන්. මන් සම්මත කියන වචනයයි මිත්‍යත්ත කියන වචනයයි යොදා ගන්න. සම්මත කියන වචනේ තේරුම් කරගන්න උපකාරයක් තමයි මිත්‍යත්ත. මිත්‍යත්ත කියන වචනේ සාමාන්‍යයෙන් සිංහලට ගන්නකොට තේරුම තමයි මිත්‍යත්ව වැරදි බවට හායිති. එහෙනම් සම්මත කියන වචනේ තේරුම සම්්‍යක්ත්ව. සම්්‍යක්ත කියන්නේ හරි කියන අදහස. සම්මත. ඒතර මිත්‍යත්ත කියන්නේ වැරදිත්වය. සම්මත කියන්නේ හරි කියන අදහස. නිවැරදි ස්වභාවය. සම්මත නියාමයට බැස ගන්නවා කියලා කියන්නේ නියාමයේ කියලා කියන්නේ මාර්ගය. නියාමය. නිවැරදි මාර්ගයට බැස ගැනීම කියන අදහසයි ඒකෙන් අදහස්. අදහස් කරන්නේ සම්මත නියාමය කියන නියාම කියලා කියන්නේ නියමක පිළිවෙල. සම්මත නිවැරදි නියාම කියන්නේ පිළිවෙල. සම්මත කියන්නේ නිවැරදි, නියාමයේ කියන්නේ නියමිත පිළිවෙල. හරි මාර්ගය කියන එකයි සාමාන්‍යයෙන් අදහස ගත යුත්තේ. මේ සම්මත නියාමයට බැස ගන්නවා කියලා කියන්නේ අන්න එකයි. සම්මත නියාමයට වචනේ තේරුම එකයි. ඒක අදහසක් තියෙනවද?
තිරුවන් සරණයි සයන් හන්සයි. ඒකේ අර අර පිළිවෙල ගත්තාම අර සුතා දතා වචසා පරිචිතා මනසාන පිච්චිතා දිට්ඨියා සුප්පටිවිච්ඡා කියලා ගත්තාම අපේ සයන් හන්ස ඔය සම්මත්ත නියාමයේ කියන එක කොතෙන්ද වගේ එන්න ඕන එකක් අපි සයන් හන්ස
මේ ඒක ඔක ඔබතුමා කියන්නේ මේ සීතාගිරි සූත්‍රයේනේ. සීතාගිරි සූත්‍රයේ සුඛාගතවචතා පරිවිතා මනසානුපිච්චිතා දිට්ඨිය සුප්පටිවිද්‍යා කියන වචනයක් එක මේ එතන සූත්‍රය නම් සඳහන් වෙන්නේ නැහැ. කොයිවත් මේ ඔය වචනයක් එක්ක යෙදෙන්නේ නැහැ. සම්මත්ත නියාමයට වරදිනවා කියලා මට මතක විදියට මේ චක්කොක්කාන්ති සංයුත්තේ චක්කු සූත්‍රයේ සම්මත්ත නියාමයට වැසගත්තා කියලා කියනවා. ආපහෝ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ වෙනවා ආනිසංස වර්ගයේ අනිත්‍ය සූත්‍රයේ දුක්ඛ සූත්‍රයේ අනන්ත සූත්‍රය ඊළඟට නිබ්බාන සුඛ කියලා සූත්‍රය අනේතන්දි සඳහන් වෙනවා. ආපහෝ සුසුසති සූත්‍රයේ සඳහන් වෙනවා සම්මත්ත නියාම පඨම සම්මත්ත නියාම ද්විතීය සම්මත්ත නියාම තතිය සම්මත්ත නියාම අන්නේ වගේ සූත්‍රවල දිවයි සම්මත නියාමයේ කියලා කතා කරනවා. ඒ වගේ තැන්වල තමයි සම්මත නියාමයේ කියන කතා කරන්නේ. නිවැරදි කියන්නේ සරලව ගත්තොත් හරියට සුතා වෙනවා නම් ඇත්තටම සම්මත නියාමයට වැටගත්තා කියන එක ගත්තම හරි. කියන්නේ තමන්ගේ ගැළපීමකින් තොරව හරියටම සුතයට අවනත වුණා නම් එයා මාර්ගයට වැටගත්තා. මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. දැන් මොනා කවුද අස්සජී මහරහතන් වහන්සේගෙන් ධර්මය අහනවා, කවුද මේ උපතිස්ස තරුණයා? හරියට සුතේ වුණානේ. ඉතින් සුතේ වුණා කියලා කියන්නේ හරියටම සුතා වුණා කියන්නේම සෝතාපන්න වුණානේ. ඒ කියන්නේ මොකද? මාර්ගයට යමු වුණා කියන එකයි එතනදි කියන්නේ. දැන් හරියට ධර්මය, දැන් සුතා කියන දේ හරියටම වුණා නම් නේද? ඒ කියන්නේ දැන් ධර්මය අහද්දි අහන කාරණාවන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඊතර වෙන දහමත් ඒක ඒ ඊතර වෙන දහම ඇහෙනවා. ඇහෙනකොට අඩුවෙන් ඇහෙන්නේත් නැහැ. කියන්නේ මේ ඊළඟට මොකද්ද වැඩියෙන් ඇහෙන්නේත් නැහැ. වෙනස් කරලා ඇහෙන්නේත් නැහැ. හරියටම අහන්නේම සද්ධර්මයම නම්. හැබැයි සද්ධර්මයම ඇහෙන්නත් ඕන. සද්ධර්මයම ඇහුණත් පරිපූර්ණ විදියටම. අපේ පැත්තෙන් අඩුපාඩු තිබුණොත් ආත්මය මොකද්ද වෙන්නේ? අන්න එයාට මේ සම්මත නියාමෙට වැසගන්නේ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ අපිට නිතර මහල පුරුදු සූත්‍රයක් උනේ මේ සුසුසති සූත්‍රය. දැන් ඒ සුසුසති සූත්‍රය කියන කරුණු හයකින් යුක්තයි නම් චහි වික්කවේ ධම්මේ සමන්නාගත සුනන්තෝගේ සද්ධම්ම. මහණෙනි කරුණු හයකින් යුක්ත වුණාට යුක්ත මහණෙනි ධර්මතා හයකින් සමන්නාගත වුණෝටින් සුනන්තෝපි සද්දම්ම. ඒ කියන්නේ හරියටම අපිට ඇහෙන්නේ ධර්මයමයි. අපිට ඇහෙන්නේ මොකද? ධර්මයමයි. කියන්නේ අඩුත් නැහැ, වැඩිත් නැහැ, වෙනස් වෙනත් නැහැ. පිරිසිදුවම මේ සිංහතෙල් එන්න වගේ ධර්මයම එනවා. හැබැයි මම මෙහෙන් අරන් යන්නේ පොල් කට්ටක්. මම මෙහෙන් අරන් යන්නේ මල බැඳිච්ච භාජනයක්. රන්වඳුර මගේ පැත්තේ නැහැ. ඔන්න භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා අබ්බබ්බෝ නියාමං ඔක්කමිතුන් කුසලේසු ධම්මේතු සම්මත්තං. අන්න ධර්මයමයි එහෙන්නේ. පිරිසිදු ධර්මය වුණත් මගේ පැත්තේ කරුණු හයකින් යුක්තයි. අන්න ඒ නිසා සම්මත්ත නියාමයට වැසගන්නේ නැහැ කියලා කියනවා. මොකද්ද මගේ තියෙන පැත්ත තියෙන වැරැද්ද? තථාගතප්ප වේදිතේ ධම්ම විනේ දේශීය මානේ නසුසුකති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයම දේශීය මානේ දේශන කල්හි නසුසුකති. මම අහන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? කිම්පි සංකාරම් මොකක් හරි මගේ පැත්තෙන් දෙයක් මගේ ගැළපෙන්න දානවා. එක කියන්නේ සුසුසුත කියන්නේ අහන්නේ. අහනවා කියන්නේ ඒක එළියෙන් එන්නේ, හිතනවා කියන එක මගේ පැත්තෙන් එන්නේ. ඔන්න ධර්මයේම ඇහෙද්දි මේ නිකන් නේ තථාගත ප්‍රවේදිතේ ධම්ම විනේ දේශිමන් නසුසුසුත ධර්මයමයි ඇහෙන්නේ. හැබැයි මගේ පැත්තෙන් මොනවා හරි හිතලා කල්පනා කරලා ගැලපෙනවා. අන්න සුසුසුති වෙන්නේ නැහැ. අන්න එයාට සම්මත නියාමයට නැත්නම් නිවැරදි මාර්ගයට සම්‍යක්ත නියාමයට නැත්නම් නිවැරදි මාර්ගයට වැටෙන්නේ නැහැ. ඒක මොකද්ද පළවෙනි කාරණේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධම්ම විනේ. ධම්ම විනේ දේශයමාන ධර්මයක් විනයක්. දේශද්දිත් මගේ පැත්ත ගැලපීම් වෙනවා නම් මගේ එකාංශ කිරීම, මගේ මිශ්‍ර කිරීම, මගේ විතර්ක, මගේ සංකල්ප, මගේ පැත්තෙන් එකාසු කරන දේවල් එකාසු වුණොත් න සුසුසුති අහන්නේ නැහැ. ඒත් එයාට මග වරදිනවා. දෙවෙනි කාරණ සෝතන් ඕදහටි. දැන් මෙතෙන්දී කියන්නේ න සෝතන් ඕදහටි. කන පිරිසිදු කරගෙන නැහැ. කන නේ ඕදහටි කියන්නේ කන පිරිසිදු කරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? කන පහදවා ගන්න. දැන් කන පහදවා ගන්නවා කියන වචනේ තුලම කියන්නේ මොකද්ද? කනට බාහිරෙන් එන්නේ. මේ පැත්තෙන් එකහස කරන්නේ නැහැ. නෑ අඤ්ඤා ඒක දෙක. තුන්වෙනි එක නෑ අඤ්ඤා චිත්තං උපට්ඨපේති. නෑ අඤ්ඤා අවබෝධයේ චිත්තං උපට්ඨපේති. අවබෝධයේ පිණිස හිත එළඹව ගන්න නෑ කියලා කියනවා. උපට්ඨාපේති. අන්න ඒක. අනත්තං ගන්නහටි මොකද්ද ගන්නේ? අනර්ථයයි ගන්නේ. මේ ධර්මයේ අනර්ථය නෑ. අපි හිතනෝනේ ඒක ධර්මයේ අනර්ථය තියෙනවා කියන. නෑ 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 ඒක වරද්දව ගන්න එපා. ධර්මයේ අනර්ථය නැහැ. අනර්ථ අනත්තං ගන්නහටි කියන්නේ මේ මමයි වරද්දවර ගන්න. බුද්ධ වචනේ ආයේ ඉස්තිල්ලම් පාපින්නම් මොනවත් නෑ අයින් කරන්න. අනර්ථය ගන්නවා කියන්නේ මමයි මගේ පැත්තනෝයි අනර්ථය ගන්න. වැරදි දේවල් මගේ ගැලපෙමි. අත්තං රින්චති. අන්න මගේ දේවල් මිස්ත කිරීමත් එක්ක අර්ථය රින්චති. අර්ථය අයින් වෙනවා. අනනුලෝමිකාය කන්තිය සමන්නාගත හොතිය. අනනුලෝමික කියන්නේ අනුලෝමික කියලා කියන්නේ අහන දෙයට අනුරූපවම ඉවසීමෙන් යුක්තයි. මොකද මාගාව ඉවසීම තියෙනවා. ඉවසනවා කියලා කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් යම් දෙයක් කිව්වට පස්සේ ඒකේ ඒ විදිහටම ඉවසනවා. ඉවසනවා කියලා කියන්නේ දැන් ඔන්න මගේ තාත්තා මගේ අම්මා මට මං වැරද්දක් කරන නිසා මට අවවාදයක් කරනවා. මං ඉවසගෙන ඉන්නවා. ඉවසනවා කියලා කියන්නේ අම්මට බය නිසා ඉවසනවා නෙමෙයි, තාත්තට බය නිසා ඉවසනවා නෙමෙයි. යම් කිසි වැඩි හිටියෙක් ගුරුවරයෙක් අවවාද කරද්දී මං ඉවසගෙන ඉන්නවා. එතකොට එතන ඉවසීමේ කියන්නේ කර කියා ගන්න දෙයක් නැති නිසා සද්ද නැතුව නිහඬවා ඉන්න කියන එක නෙමෙයි. අර අම්මා වේවා තාත්තා වේවා ගුරුවරයෙක්ව අවවාදයක් දෙන්නේ නැත්නම් වෙනත් කාගේ හරි කාරණයකදී පූර්ණ 100%ක්ම දශමයක්වත් අඩු නොකොට දශමයක් අඩුයි නම් ඒක එතන ඉවසීම නැහැනේ. අන්න එතනටම අවධානය යොමු වෙන එකට කියනවා කන්තියා කියලා. ඒතර අනුලෝමිකායේ කන්තියා සමන්නාගත හොති. අර කියන කාරණයට අනුලෝමිකවම ඇහෙන ධර්මයටම අනුවම ඉවසීම වෙනවනම් අන්න එයා සමන්නාගතෝ හොති. එයාට ධර්ම සම්මත නියමයට වැස ගන්නවා. හයවෙනි කාරණේ හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හොති. එයා අර කියන කාරණාවට 100%ක ඉවසීමකින් යුක්ත වෙන්නේ නැහැ. අන්න එතකොට එයාට සම්මත නියාමයට බැස ගන්න වෙන්නේ නැහැ කියන සුසුසුති සූත්‍රය පැහැදිලි කරනවා. මොකද්ද? එක ඔබතුමා හපු සම්මත නියාමයට බැහැ ගන්න බැරි වෙන්න හේතුව. සරලව කිව්වොත් අපිට ධර්මයෙන් නොලැබෙන්න අපිට නිවන් දකින්න බැරි වෙන්න හේතුව. අපිට කියන්නේ කොච්චර අපි බණ අහනවා, ස්වාමීන් වහන්සේනම් දීපනමක් තෝරගෙන දේශනා හැව්වා, ඊට පස්සේ එක ස්වාමීන් වහන්සේනමක් තෝරගෙන ධර්මය අහනවා, අවුරුදු ගාණක් තිස්සේ අහනවා, දැනුත් අහනවා, මෙහෙම කරද්දිත් නොවෙනවනම් නොවෙන්න හේතුව මොකක්ද කියලායි, කියන්නේ මාර්ගයට බැස නොගන සම්මත්ත නියාමයට සම්‍යක්ත නැත්නම් නිර්වද්ද නියාමයට නිශ්චිත වැඩපිළිවෙලට, නිවැරදි නිශ්චිත වැඩපිළිවෙලට නැත්තම් සරලවෙත් මාර්ගයේ භාවිත නොවෙන්න. හේතු හයයි සුසුසු සූත්‍රයේ ධර්මය ධර්ම විනය ආදිත් කවුරුද තථාගත ප්‍රවේදිත තථාගතයන් වහන්සේ ප්‍රවේදිත ධර්මය විනය දේශාද්දිත් අහන් හිතනවා අහන්නේ නැහැ. ඒක එක දෙක න සෝතන් නෝදහති ශ්‍රවණ පහදවන්නේ නැහැ. හිතයි හිතේ කැරි දානවා. ඒතර හිතේ කැරි දානකොට කන වැඩ කරන්නේ නැහනේ, කන පහදින්නේ නැහනේ. නෑ අඤ්ඤා චිත්තං උපර අවබෝධයේ පිණිසම හිත යොමු කරන් පිහිටවන්නේ නැහැ කියන්නේ. ඊට පස්සේ අනත්තං අනර්ථය ගැනීමයි අත්තං රින්චති අර්ථය අතහැරෙදෙම අනනුලෝමිකාය කාන්තිය සමන්නාගත හොත. ඒ කියන කාරණයටම 100ට 100ක ඉවසීමක් නැහැ මංගී කෑලි එකාසු කරලා. ධර්මය ඇහෙද්දිත් අන්න ධර්මයේ සම්‍යක් නියාමයට බැස නොගන්න හේතුව. ඔය හයම හොඳට තිබුණත් මහත්මයා හරි ධර්මය නොහැවුනාමත් ඇහුන් නැති වුනාමත් මේ අපිට පාර වරදිනවා. ඔය දෙක දෙපැත්තෙන් එන්න ඕන. පිවිතිරු පිරිසිදු ධර්මය ඇහෙන්නත් ඕන, මගේ ගාව මේ පැත්තේ ඔන්න ඔය හැකියාවන් ටික හැදිර තියෙන්නත් ඕන. සිංහ තෙල් වැටෙන්නත් ඕන, රන් බඳුනක් වෙන්නත් ඕන. අන්න ඒ වගේ. එතකොට සම්මත්ත නියාමය වරදින්න පුළුවන්. ඇහෙන කාරණේ ඊතර වෙන දහමක් නොවීමත්, අහන කෙනා ඊතර වෙන දහම ඇහුවත් මගේ පැත්තේ ගැළපීම් වලින් යුක්තයි නම් ඒ ධර්මය අපිට වරදිනවන්නේ වැරදීමත් එක තමයි. අනේ ඒ කාරණයක් එක තමයි සම්මත නියාමී කියන කාරණය අපිට කතා කරන්න වෙන්නේ. ඒ මාතෘකාව හොඳයි, ලක්ෂණයි. දැයි පිළිවන් සරණයි.
බොහොම පින් සාමනස තිරුවන් සරණයි. හොඳින් පැහැදිලි වුණා.
තිරුවන් සරණයි සිටම දාට ආතරය සරණයි නැන්ස. මේ මට තියෙන ප්‍රශ්නේ, අපි දැන් ඉන්ද්‍රයන් 6කින් අපි අරමුණු ගන්නයි කියන කාරණේදී දැන් 6 කියන එකේදී අපි පහස කියලා ගන්නෙ. එතකොට සාමාන්‍යයෙන් අපි එතන පහස කියලා ගන්න අපි දැනීමක් එතන වෙන්නේ. එතකොට දැන් සීතලට හරි උෂ්ණයට හරි මොන හරි දැන් ඒ වගේ දෙයක් එතකොට කවුරු හරි අතින් අල්ලනකොට හරි ඒ වගේ අර දැනීමක් තමයි පහස කියලා ගන්න. එතකොට එතන කියන කයයි, එතකොට අපි කුසල අකුසල කරන්නේ සිත කය වචනේ කියන තුනේ. එතකොට එතන කය කියන එකේදී අපි සාමාන්‍යයෙන් අපි දැන් කුසල අකුසල මොනවා කරත් තුනේ සාමාන්‍ය ක්‍රියාවක් කරද්දී අපි පිටුම දුවනකොට, බත් කනකොට, ඒවා එතකොට මල් පූජා ගන්නකොට, ගොඩක් කනවා කියන එක. එතකොට ඒ සියලුම දේවල් වලදී අපි එතන භාවිත කරන්නේ කය කියන වචනේ. එතකොට මේ එතන ඒ ඒ කය කියන එක අපි සලක එතෙන්දිත් අපිට ඇත්තටම අපිට ගන්න පුළුවන් යම්කිසි පහසක් දැනෙනවා කියන කාරණේ. ඒ ඒ හැම ක්‍රියාවකදීම මොකක් හරි දැන් අපි කි මල් පූජනකොට අපේ මල් ගෑවෙනවා. එතකොට දැන් දුවනකොට කකුල්වල අඩිය පොළවේ කැටනකොට එතන පහසක් එන. එතන ඒ අර එතන වෙනසක් තියෙනවද කියන කාරණේ. මේ එතන කයයි අතන කයයි අතර වෙනසක් තියෙනවද? ඒ කයමද මේකයි කියන්නේ? ඒ කියන්නේ විත කය වචනේ කියන කයමද ඉන්ද්‍රියයන් වල තියෙන කයත්? තේරුවන් සරණයි ගන්නවා.
තේරුවන් සරණයි. ඔව්. මේ දැන් අර කුසල කුසල ගැන කතා කරද්දී මේ අර නිබ්බේධික සූත්‍රයේ පෙර චේතීත්වා කම්මං කරෝති කායන වාචාය මනස. චේතීත්වා කියලා කියන්නේ සිතලා කම්මං කරෝති. කර්ම කරනවා. චේතීත්වා කම්මං කරෝති සිතලා කර්ම කරන කායේන කයින් කායේන චේතිත්ව කම්මං කරෝති කායේන වාචාය මනස. අන්න එතන කායේන කයින් වාචාය වචනෙන් මනස මනසෙන් කියන ප්‍රසිතින් හිතලා කයින් හිතලා කර්ම කරනවා කායෙන් වචනෙන් මනසෙන්. ඒක ඒකමද කියන කාරණේ තමයි ඔය දැන් අපි එනවා යනවා කනවා බොනවා කියන ඒ පහසක් එක කතා කරන්නේ ඒ කයමම තමයි. ඒක ලෝකේ ජීවත් වෙන කෙනෙකුට කතා කරන කය හයක් එක තමයි එතන කතා කරන්නේ. එනව යනව කියන්නේ කයට දැනෙන පහසක් දැනෙනවා. ඒ කයට පහස දැනෙන කය කියලා කිව්වත් ඊට පස්සේ හිතලා කර්ම කරනවා. කර්ම කියන්නේ එක එක ක්‍රියානේ. කයෙන් වචනයෙන් මනසින් කියන එතනත් ඒ කයත් ඒක එතන සමානාර්ථයෙන් යෙදෙනවා. ඒ ඇරෙන්න මහත්මයා මේ මොකද කාය කියන වචනේ යොදන තැන අනුව වෙනස් වෙනවා. දැන් නිදර්ශනයක් ගත්තොත් දැන් කාය කියන ගත්තට පස්සේ දැන් ඔය දැන් අපේ මේ අපේ දැනට ඔය දැනෙන කය يعني කය පහස කියන තැන ඒ කය හරි අර හිතලා කර්ම කරන ඒ කය කියන එක අදහසක්. ඊට ආයි කාය කියන වචනේ යොදා ගන්නවා කියන්නේ යම් කිසි තත්ත්වයක් දේව කාය දේව කාය කියන්නේ දේව දේවත්වය කියන කාරණය. දේවත්වය කියන්නේ අර දේව කාය අර කියන්නේ ඒ යම් කිසි මට්ටම තත්ත්වයක් ගැන එහෙම කතා කරද්දි එතනදී කය කියලාත් කතා කරනවා. මං දැන් මෙහෙම කියන්නම්කෝ. දැන් අපි හිතමු මේ සංයුපනිකායේ තියෙනවනේ ඔය මේ අභිසමය සංයුත්තේ මොකද විභංග වගේ සූත්‍රය. දැන් විභංග වගේ සූත්‍රයක් ගත්තට පස්සේ මාස්මයි දැන් ඒතනදී මෙහෙම මං කියන්නම්කෝ මේ තණ්හාව ගැන කියද්දි මං කියන්නම්කෝ. කතමාච්ච භික්කවේ තණ්හා මහණෙනි මොකද තණ්හාව කියන්නේ? චෛමේ භික්කවේ තණ්හා කාය මහණෙනි තණ්හා කාය හයයි. රූප තණ්හා අන්න ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොඩ්ඩප්ප තණ්හා ධම්ම තණ්හා අයං උච්චිත භික්කවේ තණ්හා. අන්න එතෙන්දි තණ්හා චෛමේ භික්කවේ තණ්හා කාය අන්න ඒතර තණ්හාව අර එතෙන්දි තණ්හා කාය කියලා කියන්නේ අපිට එතනදි තණ්හාවටනේ කියන්නේ. එහෙම තණ්හා කරපු දේ නෙමෙයි අර තණ්හා ඇලීම කියන ස්වභාවයට. දැන් චෛමේ විකේ වේදනා කාය. ඒ කියන්නේ විඳීම විඳි දේ නෙමෙයි විඳීම. අන්න එතනදි අන්න හරි. අන්න එතනදි කාය කියන්නේ යම් කිසි තත්වයක් යම් කිසි ස්වභාවයක් එක්ක එතනදි කායා කියන්නේ කියන්නේ. දැන් අර ඒ වගේ දැන් කය යොදන තැන අනු දැන් අපි හිතමු මොකද්ද සතිපට්ඨාන සූත්‍රේ. ඒ සතිපට්ඨාන සූත්‍රේ සීවතික ගැන කතා කරද්දී කියනවනේ අර සෝහනක අතහැරලා දමන ලද පස්සේ ශරීරං සීවතිකයි ඡඩ්ඩිතං. අර එතකොට දැන් අමුසොහොනක දාල ගියපු ප්‍රාණය නිරුද්ධ වෙච්ච එකට කියන්නේ කාය නෙවෙයි එතන ශරීරය කියලා. ශරීර ඉම ඡඩ්ඩිතං සීවතිකාය ඡඩ්ඩිතං එහෙම කියලා කියනවා. එතන ඉම මේව කායං උපසංහරති. අර සොහොනෙහි ප්‍රාණය නිරුද්ධ වෙච්ච ශිරුර කියලා කියද්දී පසේ ශරීරං. ඒ ශරීරය දකින් පසේ දකින්නේ නම් ඉම මේ කායං උපසංහරති. මෙන්න මේ ශරීරයට සමන් මේ කයට එළවා බලන්නේ නැත්නම් එළවා බලන්නේ කියන්නේ සසඳා බලන් සම්පයා කරන කියන සසඳා බලන්නේ කියන කාරණය. අන්න එතකොට එතෙන්ද කතා කරන්නේ පණ තියෙන කයයි පණ නැති සිරුරයි කියන. අන්න යොදන තැන අනුව අදහස වෙනස් වෙනවා.
ඒතර
බ්‍රහ්ම කාය. ඔව්
නැහැ එහෙම අවශ්‍යතාවය. ඒකම අර මනෝකාය කියලාත් ඔය බ්‍රහ්මකාය කියනත් මං අහන්නේ ඉතින් අවශ්‍යතාවය නැහැ. ඒ දෙක තම මොකක්ද? ඒතර මනෝකාය කියන එකත් බ්‍රහ්මකාය කියනත් යෙදෙන තැන යෙදෙන විදිය.
බ්‍රහ්මකායත් කියන්නේ තර මේ දේවකාය වගේ කියන්නේ බ්‍රහ්මත්වය කියන කාරණය.
මනෝකාය කිව්වම
මනෝකාය කියන කරන් අර මේ පස්සේ කාලේ ආපු මේ සංකල්පයක් වගේ එකක්.
ඒ කියන්නේ
ආපෝ එකක් ඒක මනෝකාය ඇවිදිනවා කියලා ඔය කීමට කියන්නේ නේද?
ඒක ධර්මයේ වචනයක් නෙවෙයි.
ඒක නෑ. ඒක අර පස්සේ කාලේ මේ ආපු කාරණයක් එක්ක අර ශුද්ධ ශරීරයක් එක්ක වගේ කතා කරලා ඇස්ට්‍රල් බොඩි වගේ ඔය වගේ කතා කරන්නේ. අන්න ඒ වගේ මනෝකාය තමයි මේ කියන්නේ ඒක අර මේ ඒක අර මූනික බුදුදහමත් එක්ක කතා කෙරෙන්නේ නැහැ ඒක අර ඔව් ඒ වගේ දැන්
පැහැදිලි සරණ තව තව කෙටි කාරණකේ කියන්නේ දැන් මේක සාමාන්‍යයෙන් මේක සමායට මේක විතරම අපි හැම දන්න කාරණයක් වෙනත් පුළුවන් මම මේක පැහැදිලි කරගැනීමක් කරගන්න හදන්නේ එතකොට දැන් ආයතනයක් හට ගැනීම කියන එකයි සිතක් හට ගැනීම කියන එකයි දෙකම එකමද
සමායෙන්න මට අහපහු කියන්න
අපි දැන් ඉන්ද්‍රියන්ගෙන් අරමුණු අරගෙන ආයතනයක් හට ගැනීම කියලා අදහස් කරන එකයි සිතක් හට ගැනීම කියන එකයි දෙකම එකම දෙයද මට පැහැදිලි දෙන්නේ නම් එකම දෙය කියන එකයි ඒ කියන්නේ ඇසක් කන දිව නාසය ශරීරය මනස වශයෙන් අරගත්තට පස්සේ අපි ආයතනයක් උපද්ද ගන්න අවස්ථාව තියෙනවානේ එතන අපි ඒ අරමුණ අරගෙන ඒ කියන්නේ අපල ඒ කියන්නේ මම අදහස් කරේ එතන මේ අර පරිසම්පාදේන විදිහට ආයතන හට ගැනීම කියන එක. එතකොට ඒ එතනයි සිතක් හට ගැනීම කියන එකයි දෙකම එකමද?
සිතක් හට ගන්නවා කියන්නේ දෙකම එකමද? මෙහෙමයි මහත්මිය දැන් එතෙන්දී දැන් පටිච්ච සම්පාදය කියන කාරණය මේ එතෙන්දී ආයතන හට ගන්නවා කියලා එතන කතා කරන්න බෑ. එතෙන්දි කතා කරන්නේ නාම රූපච්ඡ සලායතන කියලානේ. එතෙන්දි එතන ආයතන හයම ගැන කතා කරන මිසක තනි ආයතනයක් හට ගන්නවා කියලා තනි ආයතනයක් සකස් වෙන වගක් එතෙන්දි කතා කරලා නැහැ. මෙන්න මෙහෙමයි ආයතනයක් සකස් වෙන්නේ කියලා පෙන්නලා දීලා නැහැ පටිච්ච සමුප්පාදයේදී.
එහෙමයි.
ඕ එතෙන්දි පෙන්නලා දීන්නේ ඒකේ මේ ඒක කතා මේ ඇති කලි මේ වේ කියලා තාක් එතන මේ කතාව ඉක්ම වෙන බවත් එක්ක විස්තර කරලීමක් තමයි එතෙන්දී විස්තර කරන්නේ. එතෙන්දී පටිච්ච සමුප්පාදයේදී කියලා එතෙන්දී කරන්නේ මොන මේ නාම රූප නිසා ආයතන සකස් වෙනවා කියලා යම් කිසි සකස් වෙන මෙන්න මෙහිමයි සකස් වෙන්නේ කියලා ඒ සකස් වීමක් පෙන්නව නෙමෙයි එතෙන්දී. එතකොට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ එතකොට අපි යන්න පුළුවන් මහත්මයා ඉන්න කෙනෙක්ගේ ආයතන සකස් වෙන්නේ මෙන්න මෙහෙමයි කියන අර සිද්ධාන්තාත්මක කාරණයකට අපිට යන්න පුළුවන්. නමුත් පටිච්ච සමුප්පාදයේදී පෙන්වන දෙන්නේ මේ නාම රූප වච්ච සලායතනං කියලා. සලායතනං. ඒ කියන්නේ හය මේ ඔන එකක් ඇති වෙනවා හයම ඇති වෙනවානේ සලායතනං කියලා පෙන්වන්න දීලා තියෙනවා. ඒක තමයි එතෙන්දී පෙන්නන්නේ අර මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය පෙන්නලලා ඈතර වීම කුළුගැ ඒ කියන්නේ ඈතර වීමේ කුළු ගැන්වීම විස්තර කරලීමක් මේකේ විස්තරය ඉදිරිපත් කිරීමෙන් මිසක ආයතනයක් සකස් වෙන්නේ මෙන්න මෙමය කියලා ආයතන සකස් වෙන හැටි එතෙන්දී පැහැදිලි කියන හන්සේ අනේ ඒ වගේ අදහසක් ගත්තොත් හොඳයි.
රසරණස ඒ කියන්නේ එතන සලායතන කියලා අපි කඩලා ගන්න එක කොහෙත්ම කල යුතු නැතයි කාර්ණයක් කියලා බොහොම සදාස් කරන්නේ එතන කියන්නේ එහෙම
කඩලා ගන්න එක වැරදි කියලා කියන්නේ මහත්මයා එතන සලා මේ පටිච්ච සමුප්පාදය පෙන්නන තැනක්
ඒකයි. ඒ කියන්නේ ඒක වෙනම වෙනවා අපි අර කියන පොදු වශයෙන්ම මේ වෙන ස්වභාවය තමයි පැහැදිලි කරන්නේ.
ඕ අන වෙන මේ සංසිද්ධිය වෙන ස්වභාවය නැත්නම් සංසිද්ධිය පෙන්නලා තියෙනවා මේ සංසිද්ධිය පෙන්නලා තියෙනවා. හැබැයි අපේ පැත්තට මෙන්න මෙහිමයි වෙන්නේ කියන එක මෙහිම දෙයක් තියෙනවා ඒ දේ වෙන්නේ මෙහිමයි කියලා අපේ පැත්තට එකතු වෙන විදියට නෙමෙයි එතෙන්දි පැහැදිලි කරන්න. දැන් විභංග කරලා පෙන්නද්දී දැන් අපි තුමු දෙන විභංග කරලා කියනවා කියන කෙනෙකුට ලං කරලා කියනකරනේ එතකොට ඔය මේ ආයතන හය වෙනම පෙන්නවා. ඒ පෙන්නන්නේ කෙනෙකුට ලං කරලා කතා කරනවා. අතෙන්ද කෙනීම දහම් ස්වභාවය කතා කරන්නේ. ඔව් දැන් අපි සංයුක්තනිකායේ පද 4 තියෙනෝනේ සලායතන සංයුක්තේ. එතකොට ඒකේ ආයතන 6 ගැනම විස්තර කරලා තියෙනවා. ඒක අර කෙනෙකුට කිට්ටු කරලා හැබැයි කිට්ටු කරන්නේ කිට්ටු හොයන විදියට.
අවස්ථානස එතකොට ඔය මේ මෙතන දැන් තීන සංකති පස්සෝ කියන අවස්ථාවේදී නේද ආයතනකට ගැනීම කියලා මේ ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ එතෙන්දිද
නෑ එතෙන්දි ආයතන ගැන නෙවෙයි කතා කරන්නේ එතෙන්දි කතා කරන්නේ ස්පර්ශය ගැන. එතෙන්දික හැදිරි කරන්න ස්පර්ශය දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං සින්නම් සංගති පස්සෝ. ඒක චක්කුංච කියලා කියන්නේ ඇස. චක්කුංච ඇසද පටිච්ච චක්කුංච පටිච්ච රූපේච ඇසද රූපේච රූපද චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං ඇස දැනගෙන නැත්නම් ඇසේ දැන ගැනීම. ඔය තුනේ එක්ව යාමට තමයි ස්පර්ශය කියලා කියන්නේ. තින්නම් සංගති පස්ස සංගතියේ එක්ව යාම එක්වීම. එතෙන්දී අර ඒ තුනේ එක්වීමට මිසක එකතු වෙච්ච එකට ස්පර්ශය කියනවා නෙමෙයි. එක්වීම
පැහැදිලිද?
කොහොමද එක කොහොමද විග්‍රහ කරන්නේ? අන්න එතෙන්දී පෙන්නන්නේ අර හිතන්න යමු කිරීම. අපි ස්පර්ශය පැත්තකින් තැබේවා, චක්කු විඥානය පැත්තකින් තැබේවා, රූප පැත්තකින්. ඇස කියන්නේ මොකද්ද කියලා විමසුවොත් ඇත්තට මොකද ඇහැ කියන්නේ?
ඇස කියන එකද ඇත්තටම අපි පේන තියෙන හැ ගන්නත් බොහොම. එතකොට ඇස නැමැති ආයතනයක් හට කියන අර විඥානයක් පහළ වෙලා දැන ගැනීමක් අපිට වෙලා අපි අරමුණු ගන්නකොට තමයි එතන ඇස කියන එක ඇත්තට නිමාර්ථයෙන් මට තේරෙන විදිහට එන්නේ. කියන්නේ දැන් අරමුණක් ගන්න නැත්නම් එතන කොච්චර බලන් හිටියත් අද අපි ඉස්සරහින් කවුරුර ගියත් කෙනෙක් ඒක පේන්නේ නැහැනේ අපිට සමහර ලාවට. එතකොට ඇස කියලා ප්‍රදීමක් වෙන්නේ කවුරු හරි අපි ඒ යන පුද්ගලයාව දැක්කොත්. එතකොට එහෙම ගියාට ඇස කියන එකක් උපදින්නේ නැහැ මේ අපිට එතන කියන්නේ ફોකස් ටෙන්ෂන් එක එතන තිබුණ නැත්නම් ඒ පුද්ගල සම්බන්ධ අපි වෙන දේ කල්පනා කරගෙන හිටියොත්. ආදර්ශයන් එහෙම මට දෙන්නේ දිහේ එහෙමයි. කියන ඇස කියන එක එවෙලට අපි එතන අරමුණු ගැනීම උඩ තමයි ඒ ඇස කියන එකත් මේ අර්ථ දක්වන්නේ නිකන් අපි ආස්කාය නෙමෙයි අපි දැන් මේ ඒක අරමුණ ගන්න ඒක උදව් වෙනවා. කියන හැ. අරගෙන ඒකෙන් අපි ගන්න ඒකෙන් දකින්න දේ කියන්නේ එතනට අපි අවධානය යොමු වුණොත් විතරයි ඒක යෙදෙන්නේ. දැන් අපි කියමු දැන් අපි දැන් ගමනක් යනකොට බස් එක නැගලා ගියත් දිගටම බලාගෙන ගියාට අපි ගමන අවසානයේදී අපිට කියන්නේ බොහොම පොඩි ටිකයි අපිට කියන්න පුළුවන් මේ දැක්ක දේවල්. ඒ කියන්නේ එතන අපිට ඒ හැම වෙලාවෙම ඇසක් හටගෙන නැහැ. ඇහෙන් බලන් හිටියට ඇසක් හටගෙන නැහැ. ආයතනයක් කියන්නේ අපි එතන අරමුණක් ඉදිරිය නැහැ එතනට.
හරි.
එහෙනම් දැන් මට පැහැදිලි වෙන වාන්ති ඊට වැඩිය හොඳ පැහැදිලිකමක් කරගන්න පුළුවන් අවතර සාහනස මේ හොඳයි.
හොඳයි. එතෙන්දී ඇහැ ඉදුන් නැතුණාට වෙන ආයතනයක් හරි වැඩ කරනවා නේ මහත්මයා?
එහෙමයි. එහෙම ඉන්න ඕවෙන්. එතකොට වෙන මොකක් හරි කාත්නාවක ඉදිරිය ඉන්න පුළුවන් ඒ අවස්ථාවේදී අපි වෙන ඒක සද්දයකට අරුණක්ම කළා එක්කෝ ඒ මුකුත් නැතුව සිත මේ වෙන මොකක් හරි මේ වෙන ඒ අවස්ථාවේ නැති එකක් අතීතයේ පිච්ච දෙයක් නිසාට දැන් මම මේ ගමන කිම කෙලවර කළා මෙයා හම්බෙන්නේ නැහැ නේද? ඒතකොට ඉතින් පස්සේ මම මෙහෙම කියයි මෙහෙම කියයි ඒ වගේ දෙයක් ගොඩනගා ගන්න පුළුවන් වුණාට ඇහෙන් අපි බලන් ඉන්නවා. නමුත් ඇහැට අරමුණක් ගන්නේ නැහැ.
හරි.
එතකොට එහෙම තමයි මම අපි කියමු දැන් අපි ටොපියක් කනකොට රසිකන ටොපියක් කන එක. එතකොට එතන රස පිළිබඳ තමයි සමහරලාට අර බලන් ඉන්නලාට එක වෙලාවක අවධානය යොමු වෙනවා. ටොපියේ තියෙන අසට එක වෙලාවක හම්බෙන්නේ නැණ කෙනා ගැන එක වෙලාවක. ඉතින් ඒක මොකක්ද කියලා කියන්න බෑ. සිත දුවන විදිය.
හරි. ඔබතුමාගේ උත්තරේ හරියටම හරි. කරුණක් හැටියට දැන් ඇහැ වැඩ කරන්න නැති වෙලාවට අපේ කන වැඩ කරන්න පුළුවන්. කන වැඩ කරන්නේ නැති වෙලාවට අපිට නාසය වැඩ කරන්න පුළුවන්. නාසය වැඩ කරන්නේ නැති වෙලාවට හිත වැඩ කරන්න පුළුවන්. ඒ වුණාට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝනේ ඇස පිරිසිදු දකින්න කියලා.
එහෙමයි.
එතකොට එතෙන්දී අවධානය යොමු වෙච්ච කාරණේ අපි දැනුමක් හැටියට ඒක දැනුම ආව ඇස. ඒක හරි. ඒක දැන් ඒක ඒ වග දැනගෙන හිටියා මහත්මයා. මේ අපි නෙමෙයි උන්නාම බ්‍රාහ්මණයත් ඒක දැනගෙන හිටියා. උන්නාම බ්‍රාහ්මණ සූත්‍රයේ යන නානා විෂයානි නානා ගෝචරානි කියලා ඇහේ කතාව ඇහැ විෂය පිළිබඳව කනේ විෂය දන්නේ නැහැ. ඇහැ ගෝචර කරගන්න දේ ගැන කන ගෝචර කරගන්න දන්නේ නැහැ. කන ගෝචර කරගන්න දේ නාසය දන්නේ නැහැ. නමුත් ඒක හරි, ඒක උනාබ බ්‍රාහ්මණය එයාගේ ප්‍රශ්නයක් හැටියට ඕක ඉදිරිපත් කරා. හැබැයි එයා ඒක එයාගේ ප්‍රශ්නයක් මිසක ඊතර වීමේ දහම කියන තැනට ඒක දාන්න බෑ. මොකද එහෙම නම් භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඇස කියන ආයතනය පිරිසිදු දකින්න පරිඤ්ඤයනේ. එතකොට වෙන්නේ මහත්මයා, ආ මෙන්න මේ නිසා මේකයි වෙන්නේ කියලා අපිට ආවේනික උත්තරයක්. ලෝකේ සත්‍යව බොරු නෙමෙයි ඒක. ඒක ඇත්තක්. හැබැයි ඒක ලෝකේ ඇත්තක්. නමුත් මගේ පැත්තට ප්‍රතිපදාවක් ඇවිල්ලා නැහැ එතනදී.
ඔව් ඒ අවස්ථාවේ එහෙමනම් ඉතින් අපි දෙවතර ඇත්තම විමසීමට ලක් කරන්න ඕන. අපියේ දැකීම කියන එක කොහොමද උනේ කියන එක. එතන දැකීම කියන තැනින් තමයි අපි පටන් ගන්න ඕනේ. දැකීම කියන්නේ මොකක්ද කියලා විමසීම.
දැකීම කියන්නේ මොකක්ද කියලා විමසන්න යමු වෙන උන. උනේ කොහොමද කියලා ගත්තොත් අපි දැනුමක් ආරෝපණය කරා වෙනවා. අන්න හරි. එක්ක ඇහැ කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් රූපය කියන්නේ මොකද්ද? මේ දෙක ටිකක් අපහසුයි වගේ නම් කෙනකෙනාගේ ගෝචර වෙන පැතිකඩ වැඩි. ඔය සිත්ෘත්‍ය. පෙනීම කියන්නේ මොකද්ද? පෙනීම කියනකොට අර මේ තමන්ගේ පැත්තටවත් වස්තුත්වයටවත් දාන්නේ නැතුව. දැන් අපි හිතමු පෙනීම දැන් ඔබතුමාගේ ඉස්සරහින් තියෙනව නම් මොනවා හරි ඒ පේන දේ. පෙනීම කියන්නේ පේන දෙයටත් නෙමෙයි, පෙනීම කියන්නේ ඔබතුමාටත් නෙමෙයි. මොකද වුණා නම් ඔබතුමාට හැමතිස්සම පෙනිපෙනී තියෙන්නත් ඕන. ඔබතුමාම කියවනේ දැන් අර බස් එකේ යනකොට ඒ සමස්ත ඔක්කොම පේන්නේ කියන්නේ. එහෙමනම් ඔබතුමාම නම් පේන්නේ පෙනිපෙනී තියෙන්න ඕන. එහෙනම් පෙනීම කියන්නේ තමන්ගේ පැත්තට දාන්නේ නැතුව මේ ඊළඟට වස්තුත්වය, කියන්නේ එහා පැත්තට දාන්නෙත් නැතුව පෙනීම කියන්නේ මොකද්ද කියලා හොයනවා. හැබැයි එතෙන්දී අපේ දැනුම ගලපන්නත් බෑ. අන දැනුම ගලපපු ගමන් දැනුම ඇවිල්ලා හිර වෙච්ච ගමන් අර ඇසීම සමායන පෙනීම කියන කාරණේ පිළිබඳව විචක්ෂණයට යොමු වෙන්න තියෙන ඉඩකඩ මා විසින්ම දැනුම ඔබලා ඒ උල්පත් වහලා දාන මතුවෙන තියෙනදී ඉඩ දෙන්නේ නැහැ. එන්න අවකාශයේ හසර සම්පූර්ණයෙන්ම ඇහිරිලා යෑමක් වෙනවා. එතෙන්දී ලාල් මහත්මයනේ ඔව් ලාල් මහත්මයා අන්න එතෙන්දී පෙනීම කියන්නේ මොකක්ද කියලා අන්න ඒක යොමු ඇස. හරි, ඇස රූප ඇසේ දැන ගැනීම එක්ක යාමට තමයි පස්සෝ කියන්නේ. දැන් අර ඇස කියන ආයතන සකස් වෙන්නේ මෙහිමයි කියලා දාපු ගමන්ම මහත්මයා අපි අර දැනුමක් ඇවිල්ලා අපිට අර හිතන්න විමසන්න අර චින්තනය මෙහෙයවීම පිණිස නැත්නම් හිතන්න තියෙන ඉඩකඩ කියන්නේ උපපරීක්ෂණයකට යොමු වෙන්න, යොනිසෝ මනසිකාරයකට යොමු වෙන්න, විචක්ෂණයකට යොමු වෙන්න, පටිපුත්‍යා විනීතාවකට යොමු වෙන්න තියෙන අවස්ථාව මගේ ඇරෙන ඇත්තටම ඉඩකඩ තියෙනවා කියන එකට ඇත්තටම මගේ ඇරෙනවා කියන වචනෙම පාවිච්චි කරොත් සාධාරණයි කියලා මට හිතුණා.
අවසානයේ මේ දැන් මම ඇත්තටම දැන් ඒ කාරණේ පැහැදිලි අනුමද ස්වාමීන් වහන්සේ ඒ කාරණාව ඉදලම මේ මුලින්දලම දිගටම කිව්වේ ඒකනේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් එතකොට දැන් සිතීම දැන් ඔය ටිකේ කොටසක් තමයි සිතීම කියන එක. දැන් සිතීම කියන එක ඊටතේ බාරපතල විදිහකට තමයි හිතන්න වෙන්නේ. මේ ඒකත් ආ හිතන්න වෙනවා. සිතීම කියන්නේ මොකක්ද කියලා. දැන් ඇත්තට මම මේ දවස් ටිකේ පෞලි ටිකේ කල්පනා කරේ හිටියේ සිතීම කියුවාම දැන් දැකීම කිව්වහම අපිට පාදක වෙනවා පෙනීම හරි ඒකට යම් කිසි දැන් ඇහැ කියන එකක් කොහෙන් හරි අපිට කියන්නේ මොකක් හරි දකිනවා. එතකොට දැනීම කිව්වත් ඒකටත් අපිට යම් කිසි කයෙන් හරි ගඳ සුවඳ ඒ වගේ මේ ශබ්දය කියන එකට ඇසීම ඒ වගේ අපිට මොකක් හරි වටපිටෙන් උදව්වක් අරගෙන ඒක කරගන්න පුළුවන්. එතකොට දැන් සිතීම කියන එක දැන් අපි කිව්ව මනසෙන් මානසිකාර එක දැන ගැනීම කියන එකට ආපුවම අර මුල පහේ ටික ඇරෙන්න ඇත්තට මේ ඒ ඒ පහ ඇරෙන්න ගන්න දෙයක් ඇත්තෙත් නැහැ. නමුත් ඒ ගන්න එකත් හරිද කියන කාරණේ ප්‍රශ්නයක් එනවා. මොකද ඒත් අර දැනගෙන අපි මේ අම්සි දන්න දෙයක් එතනට එකතු කර ගැනීමක් කියන අදහසක් එනවා. ඒ සිතීම කියන එක අපි ගත්තාම අන්තිමට.
ඔව්. ඔබතුම කියන්නේ දැන් දැන් කරුණු හයක් හයක් ප්‍රධාන කියන ආයතන හයත් මේ ඉන්ද්‍රිය හයත් එක්කනේ ඇස කන අර අර ඔබතුම කියන කාරණේ හරි බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවානේ ඇස කන නාසය දිවකය මන පහම මොකද්ද අනිත්‍යයි මේක නිත්‍ය වෙනවනේ නේ
එහෙම ඒක
තමයි එතෙන් තියන්න පුළුවන් මෙතෙන්දී මාතේ අර සිහියුම් ඉතින් කියන්නේ හිතනවා කියන කාරණේ ඉතින් අපිට හිතට එන අරමුණු කියන දැන් අපිට කොච්චර අරමුණු වෙනවද මේ හිතට කොච්චර අරමුණු වෙනවද එහෙම තිස්සේම හිතනකොට හිතනවා කියලා කියන්නේ يعني මේ මනෝමයානේ මනසින්නේ නිර්මාණය කරන්නේ දැන් මනෝපොබ්බංගම හැම කාර්යයක්ම පූර්වාංගම වෙන්නේ මනස මනෝපොබ්බංගම දම මනෝස්ත මනස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ මනෝමය මනසින්මයි සකස් කරන්නේ ඉතින් අපේ හිත කියන්නේ අපේ මනසට එන අරමුණු අරමුණු කියන්නේ හිතනවා කියන එක නෙමෙයි ඊට පස්සේ හිතනවා කියන්නේ මම කියන පැත්තට ඒක ඔබතුමා දන්නවනේ නමුත් හිතනවා කියන කාරණේ වෙනවනේ හිතනවා මොකද මේ හිතනවා කියන කාරණේ අන්නේ ඒ පැත්ත දැන් අපිට තරහ හිතෙනවා නේ අපි නිකමට ඒක මට කියන්නේ මට තරහ හිතෙනවා රාගය හිතෙනවා කියන්නේ අර ඒ වගේ ගොඩක් දේවල් හිතනවනේ තොරතුරු හිතනවා එකක දේවල් ගැන පරණ දේවල් අතීතයේ දේවල් හිතනවා අනාගතයේ දේවල් හිතනවා දැන් කරන්න තියෙන දේවල් ගෙදර දොරේ කටේට හිතනවා ඊපස් ඊළඟට කරන්න තියෙන දේවල් හිතනවා දහම් කරුණු හිතනවා ඔය මොන දේයාවත් මොකද මේ අන්න හිතට ආරමුණු හිතනවා කියන තැනට ආවට පස්සේ යන්තින් සිත් දුක්ඛං සම්බෝති සබ්බං විඥාන පත්‍ය කියලා ඔය දෙතනුපස්සනා සූත්‍රය කියන යම් කිසි දුක්ඛං සම්බෝති යම් කිසි වූ දුකක් සම්බෝති අත්විඳිනවා නම් සබ්බං විඥාන පත්‍ය ඒ සියල්ලම දැන ගැනීම පත්‍යේ නැත නිසා විඥානස්ස නිරෝධේන දැන ගැනීම නිරෝධයෙන්ම නැත්ති දුක්ඛස සම්බෝ එයාට දුක හටගන්නේ නැහැ කියලා කියනවා දැන ගැනීම අර දැන ගැනීම කියන්නේ මොකක්ද කියලාත් අන්න අර පෙනීම වගේම ඇසීම වගේම නාසයට දිවට කයට දැනීම වගේම හිතෙන් දැන ගැනීම නැත්නම් හිතීම කියන්නේ මොකක්ද කියන එකත් අර අපිට හිතන දේවල් එක්ක එකක් අර විදිහටම මේ විමසන්න සංඥා විදිහට උපුටා කරලා දෙනවනේ නේද
එහෙම හොඳයි පැහැදිලි සයිනස් වන්දර ප්ලීස් මේ පැහැදිලි කිරීම කියලා මහන්සයට බොහොම පිං දෙරුවන් සර් නැසිට දෙරුවන් සර් නැසිට
හොඳයි දෙරුවන් සර් නැසිට